තෙරුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවතුනි, ශ්‍රද්ධාව සහ ප්‍රඥාව ගලපාගත් සබුද්ධික ජීවිතයකට මඟ කියාදෙන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මෙවතුම් දේශනාව පැවැත්වීමට දම් සභා මණ්ඩපයට වැඩමකොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේ අපි සාදු නාද පාත්‍රමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදෝ සාදෝ සාදෝ. අද පැමිණ සහභාගී නොවවත් ලංකාවෙන් බොහෝ දුරක වාසය කරන කැනඩාවේ ජීවත් වන WAD චිලක්ෂි වික්‍රමාරච්චි පින්වතිය ඇතුළු පවුලේ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වයගෙන කටයුතු කරනවා. විශේෂයෙන්ම WK විල්සන් මහතා අභාව ප්‍රාප්ත වී වසර 24ක් ගතවීම නිමිති කරගෙන, එවැගේම WAD වික්‍රමාරච්චි මහතා අභාව ප්‍රාප්ත වී වසර 6ක් ගත වීම නිමිති කරගෙන, එවැගේම අවුරුදු 96ක් වයස ඇති රෝගාතුරව සිටින මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, අවුරුදු 19ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දෙලෝෂා දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරගෙන අද මේ පින්කමේ දායකත්වය කැනඩාවේ පදිංචි WAD චිලක්ෂි වික්‍රමාරච්චි එම පින්වත් මහත්මිය විසින් කටයුතු කරනවා. විශේෂයෙන් මෙතුමිය සහභාගී නොවන නිසා සම්බුද්ධ විහාරස්ථානය මූලික කරගෙන අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කිරීමේ චාරිත්‍රය සිදු කරන්නට යෙදුණා. එහෙමනම් පින්වත් දේශකයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු. දේශනා පවත්වන්න අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සැදැහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ චිලක්ෂි වික්‍රමාරච්චි මහත්මිය කැනඩාවේ පදිංචි. ඇය තමයි අද මේ දේශනාවට දායකත්වයගෙන කටයුතු කරන්නේ. එතුමියගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා වදාලේ සම්පූර්ණයෙන්ම දුක නිමා කරන විදිහයි. දුක නිමා කිරීම පිණිස අප කළ යුතු වන්නේ මේ ලෝකේ අතහැරලා දාන එකයි. වෙන අපට කිසිම විසඳුමක් නැහැ. අතාරිනවා කියන්නේ ඇසුරු කරන්නේ කියන එක නෙමෙයි. මානසිකව වටිනාකම් නොදෙන මට්ටමට ගනුදෙනු කරනවා කියන එක. කෙලෙස් සමග ප්‍රතිචාර නොදක්වනකොට භවය නිමා වෙන්න පටන් ගන්නවා. කෙලෙස් ඇසුරු කරගෙන ප්‍රතිචාර දක්වන තාක් කල් තමයි දුක පවතින්නේ. කෙලෙස් ඇසුරු කරගෙන ප්‍රතිචාර දක්වනකම ඇතුලේ තමයි දුක පවතින්නේ. හොඳට බලන්න, කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් කෙලෙස් සහගත කම ඇතුලේ නැවත නැවත අවිද්‍යාවටම අනුග්‍රහ කරන්නේ නැත්තම් දුක කියන එක සකස් වෙන්න විදියක් නැහැ. හොඳට බලන්න, යම් තැනක ප්‍රතිචාර නොදක්වන්නේද ගනුදෙනුව නිමා වී යනවා. සම්පූර්ණ ගනුදෙනුව ඉවරයි. ජීවිතේ බලන්න, අපේ ජීවිත දෙස ඉතාම පරිස්සමෙන් බලන්න. එදිනෙදා ජීවිතය ඇතුළේ වුණත් ප්‍රතිචාර දැක්වීමෙන් තමයි ගනුදෙනුව පවතින්නේ. ඇයි හොඳයිකම් පවතින්නේ. දැන් බිරිඳ ස්වාමියාට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් සිතින් කයින් වචනින් ස්වාමියාද බිරිඳට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් ඒ දීගය වැඩි කල තියෙයිද? තියෙන්නේ. ඒ ගනුදෙනුව වැඩි කල තියෙයිද? තියෙන්නේ. අද වුණත් විවාහ ජීවිත දෙදරා යන්නේ ඔවුන්ගේ ප්‍රතිචාරවල පවතින අරබුදයක් නිසා. ඒ ප්‍රතිචාරවල පවතින ප්‍රෝඩාකාරී බව නිසා. ප්‍රෝඩාකාරී බව. එතකොට ඒ ප්‍රතිචාරයේ වෙනද වගේ තියෙනවා. නමුත් රැවටිලිකාරයි ඒක ඇතුලේ. නැති තත්වයක් ඇති තත්වයට මවලා පෙන්නමින් ගනුදෙනු කරනවා. එතකොට ඒ ප්‍රෝඩාකාරී බව කියන්නේ ඒකට. මායාකාරී බව කියන්නේ ඒකට. එතකොට මේ නැති දෙයක් ඇති බවට මවලා පෙන්නලා ගනුදෙනු කරනකොට එතනත් පවතින්නේ නැහැ. අපිටත් වෙලා තින්නේ ඒකයි. දැන් අනාත්ම ලෝකයක ආත්මීය වශයෙන් අපි පිළි අරගෙන වාසය කරනවා. ලෝකේ අනාත්මයි. හැම වෙලාවකම විපරිණාමයටපත් වෙනවා. වෙනත් ස්වභාවයකටපත් වෙනවා. හැම වෙලාවකම ඒ වගේ. නමුත් පින්වත්නි, අපි ආත්මීය වශයෙන් පිළිගැනීමක් තුල වාසය කරනවා. පින්වත්නි, සන්තතියක් විදියට ලෝකෙ පිළිගන්න බෑ. සමූහයක් විදියට මේ රූපය පිළි අරගන්න බෑ. එකම රූපයක් විදියට. ඒ වගේම පින්වත්නි, අරමුණු හටගෙන බිඳී යනකොට ඒ අරමුණු ටික ඔක්කොම එක මිටකට අල්ලගෙන දඟලන්න බෑ. නමුත් අපි එහෙම සන්තතියකින් සමූහ වශයෙන්, කෘත්‍ය වශයෙන්, ආරම්මණ වශයෙන් අපි අත්දකින ලෝකය පිළි අරගෙන වාසය කරනවා. එහෙම පිළි අරගෙන වාසය කරන කම ඇතුලේ දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා. එතකොට දැන් එහෙමනම් අපට තේරෙනවා යම් වෙලාවක මේ පැවැත්ම කියන එකට බලපාන ප්‍රධාන දෙයක් තියෙනවා. සවිඥානික සත්වයන් අතර, මිනිසුන් අතර විශේෂයෙන්ම එකක් තමයි අපි ප්‍රතිචාර දක්වන්න ඕන. අනිත් එක තමයි ඒ ප්‍රතිචාර දක්වන එක අකමැත්තෙන් නම් ප්‍රෝඩාකාරීව කරන්න වෙනවා, මායාකාරීව කරන්න වෙනවා. ඔන්න ඔය දෙක ඇතුලේ තමයි උදාහරණයක් විදිහට විවාහය වුණත් පවතින්නේ. විවාහය වුණත් පවතින්නේ ඔන්න ඔය කාරණා දෙක මත. අන්න ඒ වගේ මේ ජීවිතය තුල, ඒ විදිහට ගත්තාම මේ ජීවිතය තුල පින්වත්නි, මේ ලක්ෂණ දෙක අපි තුල තිබුණොත්, මේ ලක්ෂණ දෙක අපේ ජීවිතය තුල තිබුණොත් මොනවද ලක්ෂණ දෙක? එකක් අපි ප්‍රතිචාර දක්වනකොට සිතින් කයින් වචනින් ප්‍රතිචාර දක්වනවා නම් අන්න පැවැත්ම තහවුරුයි. දෙවෙනි කාරණේ තමයි ප්‍රතිචාර දක්වන එක අසාර්ථක නම්, ඒ කියන්නේ එයා එකතු නැත්තම් එයා මොකද කරන්නේ? ප්‍රෝඩාකාරීව, මායාකාරීව නැති දෙයක් ඇති බවට මවාගෙන ප්‍රතිචාර දක්වනවා. මෙන්න මේ දෙක තමයි අපි කරන්නේ. දැන් පින්වත්නි, එතකොට තමයි පැවැත්මට අනුග්‍රහයක් ලැබෙන්නේ. නිවන් මඟේදී වුණත් මේ සසර පවතිනට බලපාන්නේ අරමුණු වලට ප්‍රතිචාර දක්වන එක. ඊට පස්සේ ප්‍රෝඩාකාරීව අරමුණු ඇසුරු කරන එක. මොකද්ද ප්‍රෝඩාකාරීව ඇසුරු කරනවා කියන්නේ? අරමුණු වලින් ගන්නා ලෝකය සම්බන්ධ නිත්‍ය වශයෙන් පිළිගැනීමක්, සුඛ වශයෙන් පිළිගැනීමක්, ආත්ම වශයෙන් පිළිගැනීමක්, නන්දිය පදනම් කරගෙන පිළිගැනීමක්, රාගය පදනම් කරගෙන පිළිගැනීමක්. එහෙම රාගයෙන් පිළිගන්න පුළුවන් ඒවා මොකුත් නැහැ. රාගය ඇසුරු කරගෙන පිළිගන්න පුළුවන් මට්ටමේ දේවල් මොකුත්ම නැහැ. නමුත් එහෙම පිළිගැනීමක් අපි තුල පවතිනවා. එතකොට මේ නිරුද්ධ වී යන ලෝකයේ ඇතුළේ සමුදය පිළිබඳ බලාපොරොත්තු තියාගෙන අපේක්ෂා දල්වගෙන ගෙවන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි තියෙන්නේ. නමුත් නැවත හට ගන්න එක පිළිබඳ අපේක්ෂිත බවක්, භව තෘෂ්ණාවක්, මේ ලෝකයේ පැවැත්ම තුළ සංස්කාරයන්ගේ රැස්කිරීමක් අපි තුළ ක්‍රියාත්මකයි. හැබැයි එහෙම රැස් කරලා ස්ථාවරව යන්න පුළුවන් ගමනක් නිමී සසර කියන්නේ. නමුත් පින්වත්නි, අපට එබඳු ආකාරයට පිළිගැනීමක් පවතිනවා, ප්‍රෝඩාකාරී පිළිගැනීමක්. සත්‍ය වාසයෙන් නොපවතින තත්වයක් ගැන එහෙම පවතිනවා යැයි මායාකාරීව පිළිගැනීමක් අපි තුල පවතිනවා. මෙන්න මේ ලක්ෂණ දෙක නිසා, මේ ලක්ෂණ දෙක නිසා තමයි සසර පවතින්නේ, සසර පවතින්නේ. එතකොට මේ ලක්ෂණ දෙක නැත්නම් ගිහි ජීවිතයක්ව පවතින්නේ නැහැ. ඔවුනොවුන් ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් එක, එක්කෝ ප්‍රතිචාර දක්වන්නේ ප්‍රෝඩාකාරීව නම් දෙක. මෙන්න මේ කාරණේ ඇතුලේ තමයි පැවැත්ම තියෙන්නේ. ප්‍රෝඩාවක් කළේ කියලා අනිත් කෙනා දැනගත්ත ගමන් අර කෙනාව පිළිකුල් වෙනවා. එතකොට සිතින් කයින් වචනින් යා ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් විවාහ වෙච්ච දෙන්නෙක් අතර දීගේ ඉවරයි දාට. මේ සසර වුණත් පින්වත්නි, අරමුණු වලට ප්‍රතිචාර දක්වන එක මතයි සිද්ධ වෙන්නේ. ඒත් අපි මේ විදියට ප්‍රතිචාර දක්වන්නේ කුමක් නිසාද? අවිද්‍යාවේ අන්ධ බව නිසා, වෙන දෙයක් නිසා නෙමෙයි. අවිද්‍යාවේ අන්ධ බවක් අපට තියෙනවා. එතකොට අවිද්‍යාවේ අන්ධ බව නිසාම එයා යන තැන පැටලෙනවා. අඩියට යන්න ඕන තැන එයා දන්නේ නැහැ, අන්ධයිනේ. අතපය හසුරවන්න ඕන විදියට හරියට තේරෙන්නේ නැහැ. මේ පය හසුරවන්න ඕන තැන පය ඔසවන්න ඕනද, තවදුරටත් පහත් කරන්න ඕනද, වලක් තියනවද, ගලක් තියනවද, ගහක් තියන, මොකක්වත් දන්නේ නැහැ. ඒ නිසාම එයාට සිද්ධ වෙන්නේ හැම වෙලාවකම පැටලෙන්න. ලෝකේ එයාට පැටලීමක් තියෙනවා. මොකක් නිසාද? මේ ඔක්කොම අන්ධ බව නිසා. ඒකනේ අර පටිච්ච සමුප්පාදයට දුන්න ලස්සන උපමාවක් තියෙන්නේ. මොකද්ද? එක අන්ධෙක් හිටියලු. ඒ අන්ධයා ගමන් බිමන් යනකොට එයාගේ අන්ධ බව නිසාම දවසක් කකුල පැටලුණාලු. ඉතින් මේ කකුල පැටලිලා මේ අන්ධ මිනිස්සයා බිම ඇදගෙන වැටුණලු එක වෙලාව. ඊට පස්සේම වැටුණාට පස්සේ මේ ධන හිසේ තුවාලයක් ආවලු. ඒ ධන හිසේ තුවාලෙට ඉතින් මේ මිනිස්සයා බොහොම දුක් වෙලා කනස්සල්ලට පත් වෙලා, ඉතින් ටික කාලයක් යනකොට ඒකට එයා බෙහෙත් කරගන්න උනන්දුුන්න ඇල්ලු, ඔන්න ඔය හොඳ වෙන්නේ නැතෑ කියලා හිටියලු. එහෙම හොඳ වෙන්නේ නැතෑ කියලා ඉන්නකොට ටික දවසක් යනකොට ඒ තුවාලේ වටේට තවත් පොඩි පොඩි බිබිලි ආවලු. තව පොඩි තුවාලේ ඉන්න පටන් ගත්තලු. ඉතින් දැන් වා කමාරු යාට. ඉතින් දැන් මෙයාට සිද්ධ වෙන දේ තමයි මෙයා යන තැන අර තුවාලෙම පැටලෙනවා. දැන් බලන්න අපේ උනත් මොකක් හරි තුවාලයක් තිබ්බොත් එතන නිතර පැටලෙනවා. එහෙම නිතර පැටලෙනවා නෙමෙයි, එතන තියෙන සංවේදිකම වැඩි නිසා එයාට ඒ දැනෙන ප්‍රමාණය ප්‍රකටයි. ඉතුරු තැනුත් ඔය වගේම පැටලෙනවා ලෝකේ. මේ ඇඟේ හැම තැනම පැටලෙනවා. ඉතින් එයා තුළ මේ සමහර තැන් තියෙනවා නික අපිට තේරෙනවා, දැන් කකුලකෙම තුවාලයක් ආවම නික එතනම වදිනවා වගේ. බලන්නකෝ මෙතනමනේ වදින්නේ කියලා අපි කියන්නේ. නෑ, ඉතුරු කකුලේ ඉතුරු තැනුත් වදිනවා. අර එතන සංවේදිකම වැඩි නිසා එයාට ඒක ප්‍රකටයි. ඉතින් මේ මනුස්සයා යන තැන මේ තුවාලේ පැටලෙනවලු. ඊට පස්සේ අර බිබිලිහය ඒකත් පැසවලා ඒකෙන් ලේ ගලන්න පටන් ගත්තලු. ඉතින් ලේ ගලනකොට ඉතින් පින්වත්නි, මෙයාට හිතුණලු මේ වේදනාවත් එක්ක, අනේ මම මේ මොන වේදනාවක්ද විඳින්නේ? මේ වේදනාව විඳින්න ඕන එකක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ තමයි හොඳ වෛද්‍යවරයෙක් බලලා බෙහෙත් ටිකක් කරගන්න කියලා. ඉතින් එයා වෛද්‍යවරයෙක්ගෙන් අහගත්තලු, ගිහින් මම මෙහෙම තුවාලයක් තියෙනවා. ඊට පස්සේ දොස්තර මහත්තයා කිව්වලු, ඒ වේදා කිව්වලු, ආ මම බෙහෙත් කරන්නම් කියලා, මම බෙහෙත් කරලා දෙන්නම් කියලා බෙහෙත් ටික ලෑස්ති කරාලු. ඉතින් බෙහෙත් ටික ලෑස්ති කරලා මේ බෙහෙත් කළාට පස්සේ මේ බෙහෙත් නිසා තවත් තුවාලේ උඩු දිවවලු. ඒ කියන්නේ කරලා තියෙන්නේ නොමනා බෙහෙත. එයාට එයාගේ බෙහෙත විස වුණා යාට. එතකොට ඒ නොමනා බෙහෙත විස වුණා එයාගේ ජීවිතේට. එයා යාට හරින බෙහෙතක් නෙමෙයි අර වෛද්‍යවරයා කරලා තියෙන්නේ. ඒ නොමනා බෙහෙත ගැල්වීම නිසා අලුතින් තවදුරටත් මේ තුවාල පැසවලා ලේ සැරව එකතු වෙලා නිකන් සැරව ගෙඩියක් ඇදිලා එයා එක වෙලාවක මේ සැරව ගෙඩිය අලුතින් සැරව එකතු වෙලා මේ ගෙඩිය පූපුරලා ගියාලු. මේ උපමාව පටිච්ච සමුප්පාදේ අංග 12 පැහැදිලි කරන්න ලස්සන උපමාවක්. පින්වත්නි, මේ උපමාව ප්‍රතිබල සම්පන්න දියුණු උපමාවක් නෙමෙයි. මේක දුර්වල උපමාවක්. ඇයි? මේ පටිච්ච සමුප්පාදේ වගේ පරමාර්ථය පැහැදිලි කරන්න උපමා කියලා જાතියකින් පුළුවන්කමක් නැහැ. මොකද උපමාවට ගණ්ඩ වෙන්නේ සම්මුති ලෝකයේම තියෙන අත්දැකීමක්. උපමාවෙන් තේරුම් ගත්තාම ලේසි. ධර්මයේ දරන්න ලේසි. දැන් බලන්න මේකට ලස්සනට මේ අංග 12 ගලපලා පැහැදිලි කරන විදිය බලන්න. මේක හරි ලස්සනට ගලපලා පැහැදිලි කරලා තියෙනවා පින්වත් රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ. පටිච්ච සමුප්පාදයේ දේශ පොතේ මේක ලස්සනට මේක ගලපලා පැහැදිලි කරලා තියෙනවා. මේක පරණ උපමාවක්. මේක පරණ පැහැදිලි කරපු උපමාවක්. ඒක ගලපලා තිනවා උන්වහන්සේ. මේ දේශනාවෙන් වුණත් ඔය පින්නතුන්ලාට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම කරදරවලට මේ හැම කරදරයකටම මේ මිනිහා මූණ දෙන්නේ මොනවා නිසාද? අන්ධ බව නිසානේ. නොමනා බෙහෙත් ගල්ව ගන්න වෙන්නේත් යහන යන තැන මේ කකුල හැප්පෙන්නේත් මොකක් නිසාද? නොමනා බෙහෙත් ගන්නයි තුවාලේ නරක් වෙන්නයි මේ තුවාලේ පුපුරණ්ඩයි සැරෝ පිරෙන්නයි ඔක්කොටෝම හේතුව අන්ධ බව. එතකොට මේ මොකද්ද මේ අන්ධයා කියලා කියන්නේ? අවිද්‍යාවට කියන වචනයක්. අන්ධ බව කියන්නේ අවිද්‍යාවට කියන වචනයක්. මේ අන්ධයාගේ කකුල පැටලීම කියන්නේ සංස්කාරවලට කියන වචනයක්. කකුල පැටලිලා මේ අන්ධයා බිම වැටීම කියලා කියන්නේ විඥාණයට කියන වචනයක්. දනහිසේ තුවාල වීම කියන්නේ නාම රූප වලට කියන වචනයක්. දනහිසේ තුවාල වීම කියන්නේ නාම රූප වලට කියන වචනයක්. මේ දනහිස තුවාල වෙලා ඒකේ සැරව පිළිලා වටේට බිබිලියාව කියලා අපි කිව්වනේ. තව තව තුවාල ඇති වෙලා මේක විස උඩු දුවලා ඒ තවත් දනහිසේ තුවාලේ වටේට බිබිලිනවා කියලා කියන්නේ පින්වත්නි ආයතන වලට කියන වචනයක්. ඒ බිබිලි ගහේ එක එක යන තැන්වල හැප්පෙන්නේ අර නිතර වදින්නේ. ඒ වදින කම කියලා කියන්නේ ස්පර්ශයට කියන වචනයක්. මේ තුවාලේ එක එක ගස්වල ගල්වල එක එක තැන්වල වදිනකොට එක එක තැන්වල වදිනකොට ඇතිවෙනා වූ යම් වේදනාව යාතුල ඇතිවෙන වේදනාව කියන්නේ පටිච්ච සමුප්පාදී වේදනා කියන කොටසට කියන වචනයක්. ඊට පස්සේ පින්වත්නි එයාට හිතෙනවනේ බෙහෙත් ටිකක් කරගත්තනම් හොඳයි කියලා. බෙහෙත් කරගන්න උවමනාව ඒක හරියට තණ්හාවට කියන වචනයක්. එතකොට ඒ බෙහෙත නොමනා බෙහෙතක් නම් ඒ නොමනා බෙහෙත් ඒ තුවාලෙට බෙහෙත් කරගන්න ඕන කියන එන අදහස තණ්හාවට කියන වචනයක්. නොමනා බෙහෙත කියලා කියන්නේ උපාදානීට කියන වචනයක්. නොමනා බෙහෙත ගල්වනවා ඒක ගැල්වීම කියලා කියන්නේ භවයට කියන වචනයක්. නොමනා බෙහෙත් නිසා මේ තුවාලෙ අලුතෙන් සැරව පිරෙනවා කියන්නේ අලුතෙන් සැරව පිරෙනවා කියන්නේ ජාතියට කියන වචනයක්. මේ තුවාලය පුපුරා යනවා කියන්නේ මේ තුවාලේ පුපුරා යනවා කියන්නේ ජරා මරණ වලට කියන වචනයක්. බලන්න එක සිද්ධියක් ඇතුළේ ලස්සනට මේ පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලි කරලා තියෙන අපූර්ව. දැන් අපි බලමු මේ අන්ධ බව අන්ධකම කියලා බුද්ධ ශාසනය කියන්නේ අවිද්‍යාවට නම් මොනවා ගැන අන්ධ බවද? එයා දන්නේ මේ පංචස්කන්ධයේ දුකක් වශයෙන්. එයා දන්නේ නැහැ පංච උපාදානස්කන්ධයේ මත්තේහි දුක මෝරණකම කියලා. මෙන්න මේකයි අන්ධ බව. මොකක්ද අන්ධ බව? එයා දන්නේ නැහැ පංචස්කන්ධයම දුකක් කියලා. පංචස්කන්ධය කියන්නේ දුකක් කියලා. එයා දන්නේ නැහැ ඒක. පංච උපාදානස්කන්ධය මත්තේහි දුක මෝරණකම, අනාගතේ දුක මෝරණකම කියලා එයා දන්නේ නැහැ. අනාගතේ දුක මෝරණකම කියලා එයා දන්නේ නැහැ. එයා දන්නේ නැහැ ඒක. මේ දෙකම දන්නේ නැති කමයි දුක කියන්නේ, අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ පින්වත්නි, මේ මොහොතේ හට ගන්නා රූපස්කන්ධයක් වේද, වේදනාස්කන්ධයක් වේද, සංඥාස්කන්ධයක් වේද, සංකාරස්කන්ධයක් වේද, විඥානස්කන්ධයක් වේද, ඒක දුකක්. දුක්ඛාරය සත්‍ය කියන්නේ නෝකට. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානය, වේදනා උපාදානය, සංඤ්ඤා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියන මේ උපාදානය කියන්නේ. උපාදානය කියන්නේ ඉදිරියට ඉදිරියට නැවත නැවත දුක මෝරණකම. ඉස්සරහට ඉස්සරහට දුක මෝරණකම. ඉතින් ඒක එයා දන්නේ නැහැ. එයා ඒක දන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ මොකද්ද? අන්ධ බව. ඒ විතරක්ද? ඒ විතරක් නෙමෙයි, එයා දන්නේ නැහැ රූපස්කන්ධය, රූපස්කන්ධය ආහාරයෙන් හැදුණු කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින දෙයක් කියලා එයා දන්නේ නැහැ. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන කර්මී උපකාරයෙන් පවතින එකක් කියලා දන්නේ නැහැ. සංඥාස්කන්ධය, සංඥාස්කන්ධය ස්පර්ශයෙන් හටගත් කර්මීය ප්‍රත්‍ය කරගෙන පවතින දෙයක් කියලා එයා දන්නේ නැහැ. සංකාරස්කන්ධය තමන් තුළ හටගන්නා වූ සංස්කාරස්කන්ධය පින්වත්නි, එයා දන්නේ නැහැ. එයාට ඒක තේරෙන්නේ නැහැ. සංස්කාරස්කන්ධය පින්වත්නි ස්පර්ශයෙන් හටගත් කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින දෙයක් කියලා එයා දන්නේ නැහැ. විඥානස්කන්ධය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් කර්මය ප්‍රත්‍ය කරගෙන පවතින දෙයක් කියලා එයා දන්නේ නැහැ. අන්න ඒකයි අවින්ද අන්ධ බව කියන්නේ. ඊට පස්සේ පින්වත්නි, යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. මේ ස්කන්ධයන් කෙරෙහි පවතින තණ්හාව අශේෂ විරාග නිරෝධෝ, නිරවශේෂ වශයෙන්ම නිරුද්ධ වුණොත්, අශේෂ විරාග නිරෝධෝ චාගෝ, එයා තුළ පවතින මේ උපාදානීය ස්වභාවයට අතහැරුණොත් චාගෝ, පටිනිස්සක්කෝ සම්පූර්ණයෙන් අතහැරලා දැම්මොත්, මුත්‍ති මිදීමක් තිබ්බොත් සමුදයයි නිරෝධයයි දකිමින් එයා තුළ මිදීමක් තිබුණොත් මේ විවට්ට වටය උපාය මාර්ග ඇසුරු කරගෙන ක්ලේශ ප්‍රවෘත්ති බිඳ වැටුනොත්, මුත්‍ති මිදුනොත් අනාලයෝ, නැවත නැවත ස්කන්ධ හට ගැනීම පිළිබඳව පවතින ඇල්ම දුරින්ම දුරු වුණොත් අනාලයෝ. ඇල්ම දුරු වුණොත් එදාට මේ දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධයි නේද කියලා පින්වත්නි යම් කෙනෙක් දැනගත්තොත්, තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් එයා සම්පූර්ණයෙන්ම දුක ඉවර කරනවා. සම්පූර්ණයෙන්ම එයා දුක ඉවර කරගනවා. මෙන්න මේ ඉවර කරන රටාව දන්නේ අන්ධ බව කියන්නේ ඔන්න ඕකට. මේකට සම්මාදිට්ඨිය තුල වාසය කරන ශ්‍රාවකයෙක් විදිහට එයා සීලයෙන් පටන් අරගෙන සිත තුල යම් සංසිඳීමක් හදාගෙන මේ ස්කන්ධයන් තුල මම නෑ, මා තුල ස්කන්ධ, මේ ස්කන්ධ කියලා දෙයක් ඇතුලේ මට සත්වයෙක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ. එතකොට මේ රූපය මම නෙමෙයි, මා තුල මෙබඳු රූපවත් බවක් තියෙනවා නෙමෙයි, මේ රූපය මෙන්න මේ විදියට හැදිලා තියෙන්නේ, සතරමා ධාතුන් නිසා උපන් උපාදාය රූප 24ක් තියෙන කිය වෙන වෙනම රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ටික වෙන වෙනම බලනකොට එයා තුල පවතින දෘෂ්ටිය සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා නම්, එයාට මේ ස්කන්ධ පිළිබඳ සම්පූර්ණ සැක සංකා දුරු වෙනවා නම්, මේ ස්කන්ධ උපාදානී වීම අනාගතේ දුක සකස් වීම ස්කන්ධයන් අතර දානික දුකේ නිරෝධය කියලා මාර්ගයයි අමාර්ගයයි පැහැදිලිව පේනවා නම්, මේ ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් බලමින් නිත්‍ය සංඥාව දුරු කිරීමද, දුකක් වශයෙන් බලමින් සුඛ සංඥාව දුරු කිරීමද, අනත්තානුපස්සීව බලමින් ආත්ම සංඥාව දුරු කිරීමද, නිබ්බිදානුපස්සීව බලමින් නන්දිය දුරු කිරීමද, විරාගානුපස්සනාව වඩමින් රාගය දුරු කිරීමද, නිරෝධානුපස්සී බලමින් සමුදය දුරු කිරීමද, පටිනිස්සග්ගානුපස්සීව බලමින් භවතෘෂ්ණාව දුරු කිරීමද, කායානුපස්සනාව බලමින් ඝන සංඥාව දුරු කිරීමද, වායානුපස්සනාව වඩමින් සංස්කාරයන් රැස්කරන්න තියෙන ආශාව දුරු කිරීමද, විපරිණාමානුපස්සනාව බලමින් ස්ථිර සංඥාව දුරු කිරීමද, අනිමිත්තානුපස්සීව බලමින් නිත්‍ය නිමිත්ත දුරු කිරීමද, අප්පනිහිතානුපස්සනාව බලමින් සුභ වශයෙන් ගැනීම දුරු කිරීමද, ශුඤ්ඤතානුපස්සීව බලමින් පින්වත්නි ඒ පුද්ගලයා තුළ පවතින ආත්මීය අභිනිවේෂය දුරු කිරීමද, අදිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් බලමින් පින්වත්නි තෘෂ්ණා මාන දිට්ටි කියන පොදු ගතිය දුරු කිරීමද, යථාභූත ඥාන දර්ශනානුපස්සනාවෙන් බලමින් සම්මෝහා අභිනිවේෂ කරන බැසගෙන ඉන්නකමන් දුරු වීමද, ආදීනවානුපස්සී විහරණින් බලමින් ආදීනව දකිමින් දකිමින් ආලයාභිනිවේෂය දුරු කිරීමද, ඇලිලා වාසය ඇලිලා පදිංචි වෙලා ඉන්න කමින් සිත මුදවා ගැනීමද, පටිසංඛ්‍යානුපස්සනාවෙන් බලමින් පින්වත්නි අනේ මේ සංස්කාරයන්ගේ සිත මුදවා ගන්නෙමි කියන බලවත් කැමැත්ත තුළ වාසය කරමින් නැගී සිටීමද, විවට්ටානුපස්සනාව වඩමින් ක්ලේශ ප්‍රවෘත්තිය කඩා වැටීමද කියලා එයාට තියෙනවා පින්වත්නි ප්‍රතිපදාවට අදාළව එයා විමස විමසා බලන්න ඕන දෙයක්. එයාට තියෙනවා විමස විමසා බලන්න ඕන දෙයක්. ඥාන දර්ශනානුපස්සනා විභාගයෙන් විමසීමෙන් තේරුම් ගැනීමෙන් එයාට සම්පූර්ණයෙන් ඵලයටපත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සංකීර්ණ දෙයක් එයාට තියෙනවා කියලා මෙන්න මේ විදියට මා තුළ ඇතිවෙන දක්ෂකමින් මා තුළම පැන නගින හැකියාවෙන් මට මේ ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන්, මේ ප්‍රශ්නේ මට විසඳා ගන්නට පුළුවන් කියලා පින්වත්නි එයාට තියෙනවා උවමනාවක් කැමැත්තක්. මෙන්න මේ බඩපිලිවිල එයා දන්නේ නැත්තම් මෙන්න මෙහෙම මෙහෙම මාතුල කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා කියලා දන්නේ නැත්තම් අන්න ඒ නොදන්නාකම තමයි අන්ධ බව කියන්නේ. ඒ නොදන්න බව තමයි අන්ධ බව. එතන මේ නොදන්නාකමත් එක්ක මේ අන්ධයාට මොකද වෙන්නේ? එයා යන තැන පැටලෙනවා. ඒෙන් කකුල පැටලෙනවා, අත පැටලෙනවා, වැටෙන්න යනවා. මෙන්න මේ අන්ධ බව නිසාම පය පැකිලීම වගේ මේ නොදන්නාකම නිසාම එයාට මේ විදියට සසර දුක නිමා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා කියලා නොදන්නාකමත්, සසර දුක කියන්නේ කුමක්ද කියලා නොදන්නාකමත්. සසර දුක මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ නොදන්නාකම නිසා යාට මොකද්ද වෙන්නේ? ඒ නොදන්නාකම නිසාම හැම වෙලාවෙම යانے යන තැන කකුල පැටලෙනවා. ඒ කියන්නේ එයා කොහේ ඉපදුනත් සංස්කාර රැස් වෙනවා. අන්ධ බව නිසා. ලේසි නෑ ගැලවෙන්නේ. සංස්කාරයන්ගේ මිදීමේ උපාය ඥානය කියන එක හරි වටිනා එකක්. ඒ සංස්කාරයන්ගේ මිදීමේ උපාය ඥානය එන්නේ පින්වත්නි යම් කෙනෙක් විදර්ශනා කළොත්. ඒ සංස්කාරයන්ගෙන් මිදීමේ උපාය ඥානෙ මතුවෙන ආකාරයට තමන්ගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ විදර්ශනා කරන එකට අපි කියන්නේ පටිසංකානුපස්සනාව කියලා. ඒතර පටිසංකානුපස්සනාව කියන එක අට්ඨාරස විපස්සනාවේ 17 වෙනි විපස්සනා ක්‍රමය. ඒකෙන් තමයි එයාට මේ සංස්කාරයන්ගෙන් මිදීමේ උපාය ඥානයක් ඉන්නේ. අවාසනාවකට උපාය ඥානෙ නැහැ. අපිට නොයේක් දැනුම් පද්ධති ගැන අදහස් තියෙනවා. නොයේක් දැනුම් පද්ධති ගැන අපිට උනන්දුවක් තියෙනවා. හැබැයි පින්වත්නි අපට නැති එක දෙයක් තියෙනවා. වෛද්‍යවරයෙක් වුණත්, උගතෙක් වුණත්, බුද්ධිමතෙක් වුණත් මේ ලෝකේ විවිධ වෘත්තිය වේදින් උනන්. එයා සාර්ථක වෙන්න පුළුවන්. ලංකාවේ ධනවත්ම අය අතර ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි සංස්කාරයන්ගේ මිදීමේ උපාය ඥානෙ නැත්තම් එයා මැරිලා ආයෙත් අමාරු වැටෙනවා. සමහරට එයාගේ ධනය සසර දිගුවක් විදියට එයාට කිසිම සම්බන්ධයක් නැති නිසා එයා සමහර විට මනුස්ස ලෝකෙට ආවත් බරපතල දරිද්‍රතාවයකින් එයා පෙළෙන්න පුළුවන්. එයා තුල බරපතල දරිද්‍රතාවයක්, දිලිඳුකමක් එයා තුල පැන නගින්න පුළුවන්. බලන්න පින්වත්නි, ලංකාවේ ගමුක ලෝකේ ඕන්නේ නැහැ. ලංකාවේ ධනවත්ම මිනිස්සයා සිංගමන් යදින මට්ටමට වැටෙන සසරක් මේක. ତେଣୁକି එයාගේ මිහි ආර්ථික සැලසුම් ස්ථාවර වෙන්න පුළුවන්. හැබැයි ස්ථීරව යාට වෙන දෙයක් තියෙනවා. ළඟදි ජීවිතය අතෑරෙනවා. අතෑරුණාම සමහරට ඔය සල්ලි භාගෙ වියදම් කරලා පින් කරලා මොන මොනවා හරි තිබ්බාම එයාගේ සංස්කාරය නැවත මනුස්ස ලෝකෙට aran ආවත් සමහර විට පින්වත්නි එයා අර මුල් ධනවතුන් අතර නැහැ. මැද ධනවතුන් අතරත් නැහැ. අග ධනවතුන් අතරත් නැහැ. සමහරට එයාගේ ජීවිතය තැටියක් අතට අරගෙන පාරේ වාඩි වෙලා අතපානික වෙන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන ධනවතුන් 10 දෙනා අතර ඉන්න කෙනෙකුත් පාරේ වාඩි වෙලා සිංගමන් යදිමින් අතපාන මට්ටමට වැටෙනවා නම් ඔබ මට කියන්න මේ සසර මොනවද වර්ණනා කරන්නට, අගය කරන්න තියෙන්නේ? ඒ බඳු සසරක් නම් මේක. මේ සංසාරයේ වනාහි ඒ බඳු බිහිසුණු දෙයක් නම්, ඒ බඳු අභාග්‍ය සම්පන්න දෙයක් නම් සසර. පින්වත්නි, මේ බඳු සසරක මොනවද ගන්න තියෙන්නේ? මේ බඳු සසරක අභිනන්දනය කරන්න තියෙන කුමක්ද? මේ බඳු සසරක ඇලිලා බැඳිලා ගැට ගැහිලා ඉන්න තියෙන්නේ මොනවද? මොකුත් නැහැ. පින්වත්නි, මොකුත්ම නැහැ. කිසිවක්වත් නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් දක්ෂ වෙන්න. මේ දක්ෂතාවය අපට උවමනා කරනවා ජීවිත අවබෝධය කරා යද්දී. එතකොට අර අන්ධ බව නිසාම කකුල පැටලෙනවා වගේ එයා යන යන තැන සංස්කාර රැස් වෙනවා. සංස්කාරයන්ගේ මිදීමේ උපාය ඥානය කියන්නේ මොකද්ද කියලාවත් එයා දන්නේ නැහැ. ඒ නිසා එයාට මොකද වෙන්නේ? යන යන තැන එයා පැටලෙනවා. යන යන තැන පැටලෙනවා. යන යන තැන පැටලෙන්න සිද්ධ වෙනවා නම් අහෝ, මෙබඳු සසරක, අනාථ වෙන සසරක, පීඩිත සසරක නැඳින්න ඕනද? අන්ධයෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. දුක්ඛේ ඥාණය දුක්ඛ සමුදය ඥානෙ, දුක්ඛ නිරෝධේ ඥානෙ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායේ ඥානෙ තමයි දැස් පෑදීම කියලා බුද්ධ ශාසනය අර්ථවත් කරන්නේ. එතකොට අය අන්ධ බව නිසා මෙයාගේ යන යන තැන පැටලෙනවා. උපදින උපදින තැන අවුල්. කොයිතරම් පිනේ බලවත් තැනක ඉපදුනත් අවුල්. පින දුර්වල තැනක ඉපදුනත් අවුල්. ඒ කියන්නේ දුර්වල තැනක ඉපදිලා එයා ගරහන්නේ ලෝකෙට. හොඳ සුවපහසු ජීවිතයක් ගෙවනවා නම් මේ කාලේ මිනිසුන්ගේ ක්‍රමයක් තියෙනවා. ඒ සුවපහසු ජීවිතයක් ගෙවන කෙනාට වෛර කරනවා. ඒ මනුස්සයා මොකුත් කරලා නැහැ එයාට. හරියට වෛර කරනවා. හරියට වෛර කරනවා. දැන් හොඳ වාහනික යම් කෙනෙක් පාරේ යනවනම් ඒ මනුස්සයා කිසි දෙයක් එයාට කරලා නැහැ. එයා පාරේ හිටගෙන ඉන්න ගමන් හරි වෛරයකින් බලන්නේ. පන්තියේ බෙදාගෙන ඉන්නවා. ධනවත් කෙනාටත් අර වාහන යන කෙනාටත් හිතෙනවා අපි වෙනයි. ඔය පාරේ ඉන්නයි වෙනයි කියලා එයත් බෙදාගෙන. ඇයි අවිද්‍යාවනි ඔක්කොම ඉන්නේ. මේ තමන්ට පාර ගහන්නේ සංඛාර පින හෝ පව තමයි මට මගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය මිනිස්සුෙකුට හිතා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතා ගන්න බෑ. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම මේ අන්ධ බවත් එක්ක ඒ අන්ධයාගේ කකුල පැටලෙන්නේ පැටලෙන හැම තැනම මොකද වෙන්නේ? එයා ඇදගෙන වැටෙනවා. ඒ සංස්කාර නිසා නැවත නැවත ප්‍රතිසන්දි විඥාණය ප්‍රතිසන්දිය කරා යනවා. පැටලෙන හැම වෙලාවකම වාරු නෑ. එයා ඇදගෙන වැටෙනවා. එයා වැටෙන්නේ කොහෙටද? කාම ලෝකෙට, රූප ලෝකෙට, අරූප ලෝකෙට, තිරිසන් ලෝකෙට, නිරයට ඇදගෙන වැටෙනවා. ප්‍රේත ලෝකෙට ඇදගෙන වැටෙනවා. තිරිසන් ලෝකෙට ඇදගෙන වැටෙනවා. ඉතින් අර අන්ධයාගේ කකුල පැටලිලා ඇදගෙන වැටුණා වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතිකම නිසාම සංස්කාර ගොඩ නැගිලා තුන් භවය අනුව මේ සත්‍යයට යන්න වෙච්ච එක. තුන් භවය අනුව මේ සත්‍යයට යන්න වෙච්ච එක අන්න ඒ වගේ දෙයක්. ඉතින් එහෙම ඇදගෙන වැටුණාම යාට මොකද වෙන්නේ? එහෙම ඇදගෙන වැටිලා යාට වෙලා තියෙන්නේ ඒ ඇදගෙන වැටීමත් එක්ක තුන් භව යනු යන්න වෙන තැනක යාට වෙන්නේ ඒ තුන් භව යනු යන සත්‍යයාගේ ගමන් මඟට අදාළ අදකින් පරාසය එයාට අදකින්න වෙන්නේ නාම රූප ධර්මයන්ගේ සමුදය තුල. නාම රූප ධර්ම සමුදේ වෙනවා. එතකොට මේ නාම රූප ධර්ම විපාක නාම රූප ටිකක් ඒ නාම රූප ධර්ම සමුදේ වීම ඇතුලේ ආයතන සකස් වෙනවා. ආයතන සකස් වීම තමයි අර තුවාල වෙල වටේට තුවාල හැදුණා වගේ. නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන තැනක පේනවා කියන අත්දැකීම එනවා. ඇහෙනවා කියන අත්දැකීම එනවා. දැනෙනවා කියන අත්දැකීම එනවා. හිතෙනවා කියන අත්දැකීම එනවා. නමුත් බාහිර සතර මහා ධාතුවට එහෙම එකක් නැහැ. පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියලා හිතන කමක්, පෙනෙන කමක්, ඇහෙන කමක්, දැනෙන කමක් බාහිර සතර මහා ධාතුවට නැහැ. සවිඥානික අභ්‍යන්තර සතර මහා ධාතුවට තමයි ඒක පවතින්නේ. එතකොට මේ විදියට අර මේ පින්වත්නි නාම රූප ධර්මයන් නිසා ඒ අර වටේට මේක පැසවල උඩුදුවලා තියෙන අන්ධ බව නිසා වෙච්ච අමාරුවක් බලන්න පින්වත්නි. අපි හැමෝටම මේ අවිද්‍යාවේ අන්ධ බවත් එක්ක මේක තමයි පින්වත්නි අපිට වෙලා තියෙන්නේ. දැනට අපට සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ දේ. අපි අත්දකින්නේ මෙන්න මේ දේ පින්වත්නි. ඉතින් මේ අවිද්‍යාවේ අන්ධ බවත් එක්ක අපට මේ සිද්ධ වී තිබෙන මේ සංකීර්ණ ව්‍යාකූල කෙලෙස්සාගත කෝලහලය අර්බුදය පින්වත්නි අඳුනා ගන්නට. එතකොට එයාට සිද්ධ වෙන්නේ මොකක්ද? අර හොඳටම අර කකුල බිබිලි ඇවිල්ලා වටේටත් ඇවිල්ලා එයාට හිතෙනවා මේ අනේ මේකට දැන්නම් මේක වේදනාව දරන්නම බෑ. එයා තුල අර අරමුණු මුණ ගැහෙනකොට ඇති වෙනවා සුඛ වේදනාව කියලා එකක්. දුක් වේදනාව කියලා එකක්. උපේක්ෂා වේදනාව කියලා. මේ ඇසේ පහළවීමත් එකයි අපිට මේ වැඩේ වෙන්නේ. කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ පහළවීමත් එකයි මේක වෙන්නේ. එතකොට යාට හිතෙනව මොකද්ද? බෙහෙත් ටිකක් කරගත්තා නම් හොඳයි. වෛද්‍යවරයෙක් කරා ගියා නම් හොඳයි. මොනවා හරි බෙහෙත් ටික කරගත්තා නම් හොඳයි කියලා එයාට අදහසක් කෙරුවා. ඉතින් එයා මොනවා හරි බෙහෙත් ටිකක් කරගත්තා නම් හොඳයි කියලා එයාට අදහසක් ආවහම බෙහෙත් ටිකක් කරගන්න ඕන කියන අදහස ඇතුලේ ඒ අදහස වගේ බෙහෙත් ටිකක් කරගන්න එයා තුළ ඇති වෙන රුචිය කැමැත්ත වගේ තමයි පින්වත්නි එයා තුළ හටගන්නා වූ තණ්හාව. අනේ මේ තුවාලෙට බෙහෙත් ටිකක් කරගත්තා නම් හොඳයි කියලා බෙහෙත් ටිකක් කරගන්න ආසාවක් එනවා එයාට. වේදනාව ඉහවහ ගිහින් වේදනාව හොඳටෝම මෝරලා ඒක ඉහවා ගිහින් එයා තුළ. ඒ නිසා එයාට දැනෙනවා බෙහෙත් ටිකක් කරගත්තා නම් හොඳයි කියලා. අන්නේ බෙහෙත් ටිකක් කරගත්තා නම් හොඳයි කියන අදහස එයා තුළ ආවට පස්සේ එයා මොකද කරන්නේ? එයා ඒ අදහස ඇතුළේ වෛද්‍යවරයෙක් හොයාගෙන යනවා. හැබැයි හම්බුනේ හරිමිනියෙක් නෙමෙයි. ඒ බෙහෙත් ටික කරගන්න ගියාම අර වෛද්‍යවරයා නොමනා බෙහෙතක් ගල්වනවා වගේ තණ්හාව නිසාම එයාට සිද්ධ වෙන්නේ ඒ තණ්හා කරපු ලෝකේ උපාදානය කරගන්නයි. කාමෝපාදාන, දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා කැමැත්ත පදනම් කරගෙනත් ලෝකේ තුරුල් කරගන්නවා. කාමෝපාදාන කැමැත්තින්ම ලෝකේ අල්ලගන්නවා, තුරුල් කරගන්නවා. දිට්ටි උපාදාන මේ මොහොතේ අත්දකින්න ලෝකය මම වශයෙන් මගේ වශයෙන්ුත් ලෝකේ තුරුල් කරගන්නවා. දිට්ටි උපාදාන දෘෂ්ටියක් නිර්මාණය කරගන්නවා. සන්තතියක් විදිහට මේව පවතිනවා. බය වෙන්න දෙයක් නැහැ, මට පාලනය කරන්න පුළුවන් කිය කියා යා දෘෂ්ටිගත වෙලා. ඉතින් මේ පැවිද්දෙක් වුණා දෘෂ්ටි වලට ආවුනොත් ගැලවෙනව බොරු. එක එක කාලෙන් කාලට එක එක දෘෂ්ටි එනවා. ඒවා මාර්යාගේ ලණු, ඒවා දිරච්ච ලණු, ඒවා ගිල්ලොත් අපි අමාරුයි. ගිහි පැවිදි අපි දෙපාර්සවේම අපි ලොකු අමාරුවක වැටෙනවා. ලොකු අමාරුවක අපට වැටෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අන්න ඒ වගේ පින්වත්නි මේ අපි තුල තණ්හාව ආවට පස්සේ උපාදානෙ වෙනකොට අපි කැමැත්තෙනුත් ලෝකේ තුරුල් කරගන්නවා. දෘෂ්ටි වලට අහුවෙලත් ලෝකේ අල්ල ගන්නවා. දිට්ටි උපාදාන, සීලබ්බත උපාදාන අපේ ආචාර ධර්ම පද්ධතිය ඇතුළේත් ලෝකේ අල්ල ගන්නවා. හොඳට බලන්නකෝ, අපි පුරුදු වෙච්ච ආචාර ධර්ම ඇතුළේ අපිට සමහරව අතාර ගන්න බෑ. සමහරව අතාරින්න බැරි ඒකයි. ඒ අපේ ආචාර ධර්ම පද්ධතිය ඇතුළේ අපි අල්ලගෙන. එතකොට මේ සමහරලාවට අපි ආචාර ධර්ම ටිකට ගරු කරන නිසා අපිට ඒක අතාරින්න බෑ. ඒ නිසා අපිට මොකක් හරි හේතු සහිතවම ප්‍රශ්නයක් වුණත් අපි බාර දෙන්නේ එක්ක කේන්දරයට, එක්ක දෙවියන්ට, එක්ක මොකක් හරි බාරහාරයක් වෙලා ඒක ඔප්පු කරන්න බැරි වුණා, ඒකයි මට මෙහෙම වුණේ කියලා එයා මේ ප්‍රශ්නය බාර දෙනවා. මේ ප්‍රශ්නේ බාර දෙනවා. මෙන්න මේ විදියට අපි තුල පින්වත්නි මේ සීලබ්බත උපාදානයක් ඇති වෙනවා. එතකොට මේ ඊට පස්සේ යා පිළිගන්නවා, මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමේ ලෝකයට මම ඇලිලා බැඳිලා ගැට ගැහිලා හේතු වෙලා වාසය කරන්න ඕන කියලා. මෙන්න මේ විදියට අපි තුල උපාදානයේ චක්‍රයක් විදියට ක්‍රියාත්මක වෙනවා. කැමැත්තෙන් ලෝකේ අල්ලගත්තාම, කැමැත්ත පදනම් කරගෙන ලෝකේ තුරුල් කරගත්තාම, ඒ කැමැත්තෙන් ඇසුරු කරන ලෝකේ මමායනකින් අල්ලගත්තට පස්සේ, සංස්කෘතික ධාරාවක හිර වුණාට පස්සේ, ආචාර ධර්ම වලට හිස නමා ගරු කරන්න ගියාට පස්සේ, පරමාර්ථේ නොදන්නාකම ඇතුලේ මමත් මගේ කියන අයත් ඉන්න මට්ටමින් ලෝකේ අල්ලගෙන, ඒ ලෝකේ තුරුල් කරගෙන, ඒ ලෝකේ මත පතිත වෙලා වාසය කරන්න ගියාට පස්සේ, මේක හරියට පින්වත්නි අර තුවාලේ අමාරුවට නොමනා වෛද්‍යවරයෙක් ළඟට ගිහින් නොමනා බෙහෙතක් කරගත්තා වගේ. නොමනා බෙහෙතක් කරගත්තා වගේ. ඒ නොමනා බෙහෙත් ටික හරියට උපාදානය වගේ. මේ බෙහෙත් ටික වෛද්‍යවරයෙක් දුන්නාම යා මේ බෙහෙත් ටික කරගන්න ඕන. එයයි මේ බෙහෙත් ටික කරගන්න ඕන. එතකොට මේ බෙහෙත් ටික කවුරුවත් කරන්නේ නැහැ. එයා බෙහෙත් ටික කරගන්න ඕන. එතකොට එයා බෙහෙත් ටික කරගන්නවා වගේ පින්වත්නි එයා බෙහෙත් කරනවා වගේ පින්වත්නි මේ භවයට උපාදානේ නිසා භවයට එයා අහුවෙලා යනවා. එයා ඒ උපාදානේ මත අද්දකීම් පරාසය මතක තියාගෙන ඒ අද්දකීම් පරාසය මතක තියාගත්ත විදියට අනුව නැවත නැවත අද්දකීමට එකතු වෙනවා. නැවත නැවත අද්දකීමට එකතු වෙලා වාසය කරනවා. ඉතින් ඒ අද්දකීමට යා නැවත නැවත සමවතිනවා. නැවත නැවත ඒ අද්දකීමට යා එකතු වෙනවා. එතකොට මේ නැවත නැවත ඒ අද්දකීමට යා එකතු වෙනකොට ඒ එකතු වෙන එක ඇතුලේ පින්වත්නියට මොකද්ද වෙන්නේ? අර බේත් ගල්වන්න ගිහින් සැරව පිරුණා වගේ තුවාලේ. උදැන් යා ගියේ සුව කරගන්න. දැන් තවදුරටත් අමාරු වැටුණා මේ අන්ධ බවත් එක්ක. අපිට ඕම තමයි වෙලා තියෙන්නේ. අපි මේ පින්වත්නි සහනේ පිණිස කෙලෙස් සහගත ලෝකයේ තුරුල් කරගත්තොත් අසහනයක්මයි අපි කරා එන්නේ. සහනයක් එන්නේ නැහැ. අපි හිතනවා සහනයක් හෙට හෝ එයි. ලබන මාසේ හරි සහනයක් එයි කියලා අපි හිතනවා. පින්වත්නි මතක තියාගන්න එහෙම සහනයක් අපි කරා එන්නේ නැහැ. එතකොට පින්වත්නි යාට මොකද වෙන්නේ? අලුතින් ලේසැරව එකතු වුණා වගේ එයාට අජාතිය නැවත නැවත පැනවිලා පින්වත්නි එක වෙලාවක මේ පීඩනය පුපුරා යනවා. මේ ලේසැරව පිළිච්ච ගෙඩිය එක වෙලාවක පින්වත්නි පුපුරලා යනවා. පුපුරලා යනවා. ජාතිපච්චයා ජරා මරණ. ජරා මරණ. එයා ජරා මරණ කරා යනවා. ඉතින් මෙන්න මේ කාරණය අපි අපේ ජීවිතය තුලම දකින්න ඕන. මේ යථාර්ථය අපි අපේ ජීවිතය තුලම උරගාන්න ඕන. අපි අපේ ජීවිතය තුලම මේ යථාර්ථය දැක්කොත් අපේ ජීවිතය තුල මේ යථාර්ථය දකින කෙනාට කිසිම දවසක පින්වත්නි යාට වරදින්නේ නැහැ. කවදාකවත් යාට වරදින්නේ නැහැ. අන්නේම වර්ධවා නොගැනීම පිණිස අපට තියෙන එකම පිහිට එකම පිළිසරණ අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට හිතන පතන එක විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසා බලන එක විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ලෝකය අත්දකින්න එක විතරයි. වෙන අපට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලාට අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ විදියට ජීවිතේ විමසා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි WAD තිලක්සී වික්‍රමාරච්චි මහත්මිය. ඇයට අපි ආශිර්වාද කරනවා මේ ධර්ම දානමය කුසලයට ඉතා මෛත්‍රියෙන් එකතු වීම සම්බන්ධව. මේ ධර්ම දානමය කුසල් තිලක්සී වික්‍රමාරච්චි මහත්මිය ඇතුළු පින්නතුන් සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූරණේ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. WK විල්සන් මහත්මා අභාවප්‍රාප්ත වී වසර 24ක් ගත වීම නිමිති කරගෙනයි මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. විල්සන් මහත්මා ප්‍රදාන මියගිය සියලු ඥාතීන්ට අපි අනුමෝදනා කරනවා. මියගිය ඥාතීන්ගේ භවය සුවපත් වේවා. ආයති භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ උතුම් කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. WAD වික්‍රමාරච්චි මහත්මා අභාවප්‍රාප්ත වී වසර 6ක් ගත වීම නිමිති කරගෙන තුමන්ටද අනුමෝදනා කිරීමට චිලක්සී වික්‍රමාරච්චි මහත්මිය බලාපොරොත්තු වෙනවා. එමෙගිය සියලු ඥාතීන්ගේ භවයද ධර්ම ශ්‍රවණය කරපු ඔය පින්නතුන්ලා නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ භවයද සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 96ක් වයස ඇති රෝගාතුරව සිටින මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අවුරුදු 19ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිලුෂා දියණියට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ පවුලේ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. දිගාසිරි සම්පත් පිණිස මේ කුසල් බලවත් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන කාර්ය මණ්ඩලය හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සම්බෝධි මහා විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජදරුවන් සක්තිවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ ද අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු. සදහවතුනි, දේශනා පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.